ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද නොවැම්බර් මාසේ 28 වෙනිදා ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව මවුබිමින් පුවත් විශේෂාංගයෙන් අදත් අවධානය යොමු කරන්න අපි සූදානම්. ඊයේ දවසේ රොෂාන් රණසිංහ ක්‍රීඩා තරුණ කටයුතු හා වාරිමාර්ග අමාත්‍යවරයා එම දුරෙන් ඉවත් කිරීමෙන් පස්සේ නව අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම් දුන්නා. ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විදිහට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාත්, එවගේම වාරිමාර්ග අමාත්‍ය දුරයට පවිත්‍රා වන්නියාරච්චේ අමාත්‍යවරියත් නව වගකීම්වල වැඩබහර ගැනීම ඊයේ දවසේ සිද්ධ වුණා. ඒකට හේතුව තමයි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍ය දුරයෙන් ඉවත් කරන්න ජනාධිපතිවරයාට ඇති බරතර ප්‍රකාරව කටයුතු කිරීම. ඒ අනුව ක්‍රීඩාව පිරිසිදු කිරීමට, ඒ වගේම අවශ්‍ය නීති රීති සකස් කිරීමට පියවර ගන්නවා කියලා නව ක්‍රීඩා අමාත්‍ය දුරය හිමිවුණු සංචාරක අමාත්‍යවරයා වශයෙනුත් කටයුතු කරන හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළා. මේ වගකීම ඉතා වැදගත් වගකීමක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවට සියලු දෙනාම ආදරය කරනවා. මේ නීති වෙනස් කිරීමේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත් කීපයක් තියෙනවා. කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හැමෝත් එක්කම එකතු වෙලා ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිදු කරගන්න උත්සාහ කරනවා කියලා හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තනතුරේ වැඩබාර ගනිමින් ඊයේ දවසේ සඳහන් කළා. රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයාට තනතුරේ නිලතලවලින් නික්ම යන්න සිදු වුණේ ඊයේ දවසේ පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී. පාර්ලිමේන්තු සංකීර්ණයේදීමයි ඊයේ දවසේ කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වලා තිබුණේ. කොමුණත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා අහලා තියෙනවා ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයක් පත්කරද්දි කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න ඕන කියලා අරගෙන තිබුණු තීරණය ගැන රොෂාන් රණසිංහ ඇමතිවරයා කියලා තිබුණා ඒ පිළිබඳව තමන් නොදන්නා බව. එතකොට ජනාධිපතිවරයා කියලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයේ අවස්ථා ගණනාවකදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කඩ කරා කියලා. ඒ අනුව ජනාධිපතිවරයාට හිමි බලතල අනුව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා දරපු ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය දුරවලින් ඔහු ඉවත් කිරීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට ලබා දුන්නා. රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කතානායකවරයා ඉදිරියේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
මේ ඔක්කොම එකතු වෙලා එතුමාට 134ක් ඡන්දෙ දුන්නේ. සාගල්ලට වාහන අතරපා STF ගාඩ් දාගෙන යත් මට කොහෙද තියලා තියෙන ආරක්ෂාව? ඒවටද? ඒකෙහින්දා මේ තත්ත්වය පිළිබඳව ඔබතුමා කතානායකතුමා විදියට හරි අපිට තව මේ ප්‍රශ්නය දැන් මේ ක්‍රිකට් එකේ ප්‍රශ්නේ ඉවරුනේ නැත්තම් ඊළඟ ජනාධිපතිවරණය කොහොමද ඉවර කරනවා? මේ ප්‍රශ්නය මගෙන් අහුවා ජෝන්ස්ටන් ෆෙනාන්ඩෝ මැතිතුමා මේක කවද්ද රොෂාන් ඉවර වෙන්නේ කියලා. ඉතින් මට ඕන මේක ඉවර වෙන්න. මේ විගණන වාර්තාවන්ට අනුව හොර පොක්කඩිකම් කරපු දූෂිත රැළ ගෙදර යවලා සපත්තු දෙකක් බැට් එකක් ගන්න නැති ක්‍රිකට් එක පල්ලෙහාට දාපු ඔය දූෂිත රැළ ගෙවද ගෙදර යවලා ඒ වගකීම පවරන්න. ඒක කරන්න මේ වෙලාවේ බැයිනම් ඊළඟ ජනාධිපතිවරණයෙන් හරි මේ ප්‍රශ්නේ ඉවර කරනවා.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනත් පුද්ගලයෙකු හරහා රොෂාන් රණසිංහ අමාත්‍යවරයාට යවපු පණිවිඩයක් පිළිබඳව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
මම දැන් දැක්කා ගිය සතියේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිතුමා මාව ෆ්‍රේම් කරන්න ලස්සනට ප්ලෑන් කළා. ඒක මම ස්තුතිය පුද කරනවා නාමල් රාජපක්ෂ මහත්මයාටත්. එතුමා හම්බෙලා තියෙනවා චරිත්ව සිනමන් ග්‍රෑන්ඩ් එකේදී. එතුමා කියලා තියෙනවා රොෂාන් අයියට පරිස්සම් වෙන්න, රනිල් කියන්නේ නයි, ඔය නයා කොයි වෙලේ රොෂාන් අයියට දෂ්ට කරයිද දන්නේ. ඉතින් නයා හොඳයි, නයා පෙනේ පුප්පන්න ඕන වැරදි තැනට. නයා පෙනේ පිප්පුවේ නැත්තම් දරට ගන්නවා. හැබැයි නයා දෂ්ට කරන්න හදන්නේ කාටද? මේ හොරකම දූෂණය වංචාව අල්ලලා දුන්න මටද?
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දක්වන අතරේ තවදුරටත් දැනුවත් කිරීම පිළිබඳව රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ස්තුති කරන්නත් පාර්ලිමේන්තුවේදී අද අවස්ථාවක් හොයාගත්තා.
රොෂාන් මන්ත්‍රීතුමා කියන්නේ මගේ යාළුවෙක්. මට ඕන්ලාගේ එතුමාට කියන්න පුළුවන්. ඉතින් එතුමාගේ නීති උපදෙස් සම්බන්ධයෙන් මම අහුවා. මං ගිය සතියේත් ඒක පාර්ලිමේන්තුව ඇතුළතම කිව්වා. ඉතින් මට තුන්වෙනි පාර්ශ්වයෙන් රොෂාන් මන්ත්‍රීතුමාට පණිවිඩය වන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේකේ ඇත්ත తත්වය මම වගකීමෙන්ද කියන්නේ කියලා එතුමායන් අහුවා. එතුමා කිව්වේ බොහොම වගකීමෙන් මම මේක කියන්නේ කියලා. දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාම මට සතියකට කලින් පාර්ලිමේන්තුවේදී මෙතන කතා කරා. රොෂාන් අයියා කල්පනාවෙන් ඔයාලට පරිගැනීමක් මෙතන යටින් යනවා. එතුමා ඒක එතුමාට කිව්වා. එතුමා ඒක කියන්නේ මට හිතවත්කමට. මොකද මට ඒක කියන එක එතුමාගේ ගුණයක්නේ. මම මේ වෙලාවේ 2010 ඉඳලා එතුමාලගේ පියා එක්කනේ මම හිටියේ. මහින්ද මහත්තයා ආරක්ෂා කරන්න හිටපු මිනිහෙක් විදියට. ඒක මං හිතනවා එතුමා කරපු හොඳ දෙයක් කියලා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු ආපු දැනට උත්තර ලංකා සභාවගේ නියෝජනය කරන වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ඇති වෙලා තියෙන තත්වය පිළිබඳව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට කතා කරන අතරේ අනාගතය පිළිබඳව අනතුරු ඇඟවීමකුත් සිද්ධ කළා.
පරිසරය වන සම්පත් සහ වනජීවීන් ගැන කතා කරන දවසේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කැලෑ නීතිය ගැන කතා කරන දවසක් බවට අද පත් වුණා. අපේ සහෝදර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය පෛත්‍රා ඇමතිතුමිය ඇතුළු අපි කාගේත් හෘද සාක්ෂිය අපි විමසනවා. රොෂාන් රණසිංහ එදා 2015 ඉඳලා අපිත් එක්ක අපේ කඳවුරේ එදා ඒකාබද්ධ විපක්ෂය මහින්ද සුළඟ ඒ වගේම පොදුජන පෙරමුණ නිර්මාණය කරන දර්පබු දායකත්වය 2019 ජනාධිපතිවරණ 2020 මහමැතිවරණදී කරපු කැපකිරීම අද රනිල් වික්‍රමසිංහගේ සිරිකොත් තේප්පුවට සින්න කළ ඉවරයි. හෘද සාක්ෂියක් තියෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේවා හිනාවිල බලාගෙන ඉන්න පුළුවන්ද? මතක තියාගන්න මෙතන ඉන්න හැම කෙනාටමත් ඔය ආනිසංශය ඉදිරි පැය කීපය තුළ දවස් කීපය තුළ ලැබෙන බව.
රට ඇතුලේ සිද්ධ වන පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කණ්ඩායම් අපරාධ සිදු කරන්න යොමුවීම පිළිබඳව යම්කිසි වර්ධනයක් තිබෙනවා කියලා තමයි කාරක සභාවේදී අනාවරණය වෙලා තියෙන්නේ. අපරාධකරුවන් හඳුනා ගැනීම පිළිබඳව යම් දුර්වලතාවයක් පවතින බවත් පෙන්වා දීලා තිබෙනවා. ඒ වගේම තමන්ගේ ප්‍රදේශවල සිටින අපරාධකරුවන් හඳුනා ගන්න දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් හිටියනම් අපරාධ සිද්ධ වීමට පෙරම ඒ වළක්වා ගන්න හැකියාව තිබෙනවා. ඒ හින්දා දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් හඳුනාගෙන ඔවුන්ව අදාළ ප්‍රදේශවල සේවයට යොමු කිරීමට අවධානය යොමු කරලා තියෙනවා කියලත් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙනුත් විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒට හේතුව තමයි පාසල් දරුවනු ඉලක්ක කරගෙන මත් පෙති මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියලා වාර්තා වීම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න තවත් ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කරලා තිබෙන පෙත්සමකට මූලික විරෝධතා ගොනු කිරීමක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සිද්ධ කළා. ඒකට හේතුව තමයි තමන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න සමග ජන බලවේගය අරගෙන තියෙන තීරණය බලරහිත කරන්න කියලා නියෝගයක් ඉල්ලන තමයි ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අධිකරණයට ගිහිල්ලා තිබෙන්නේ. මේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්න කියලා සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේ විරෝධතාවක් කරලා තිබෙනවා. අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙක් විදිහට නම් කරලා තිබෙන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරුන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරයා සඳහන් කරේ මේ පෙත්සමේ වග උත්තරකරුවන් විදිහට සමගි ජන බලවේගයේ විනය කමිටුවේ සමාජකයන් නම් කරලා නැහැ කියලා. ඒ වගේම විනය කමිටුවේ සමාජකයන් මේ නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශ්වයක් කියලා නීතිඥවරයා පෙන්වා දීලා මේ නම් නොකිරීම පිළිබඳව බරපතල දෝෂයක් තිබෙනවා කියලත් වාර්තා කරලා තියෙනවා. කොමුණත් මේ කරුණු මත පදනම් වෙලා තවදුරට පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ කියලා ඒක නිෂ්ප්‍රභ කරන්න කියලා නීතිඥවරුන් සඳහන් කරලා තිබෙනවා. කොමුණත් මේ සියල්ල සිදුවන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගොනු කරලා තිබෙන පෙත්සමට එදෙරිව කරුණු දක්වන්න එම නැත්තම් මූලික විරෝධතාවක් මතු කරපු අවස්ථාවේ. රටේ තෙල් පිරිපහදුකරණය පිළිබඳව ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගත්තා. ඒ තමයි හම්බන්තොට අලුත් ඛනිජ තෙල් පිරිපහදුව ඒ වගේම ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවන්න සයිනොපෙක් සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමන්න කැබිනට් අනුමැතිය හම්බ වෙලා තිබෙනවා. මේ අදාළ ගිවිසුමට එළඹීමට අනුමැතිය හිමි වුණු බව ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයාත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව හම්බන්තොටදී නව ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවන්න ඉදිරියේදී කටයුතු සම්පාදනය කරાવી. එමනම් ඒත් සමගින් අදට මව්බිමින් පත් විශේෂාංගයෙන් සමුගන්නේ එළමෙන බ්‍රහස්පතින්දා දිනේ හමුවන බලාපොරොත්තු ඇතිව මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මව්බිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.